ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා සහ
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා මහනගර සභාව බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා විශ්‍රාප වැටුප දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම මම ඉදිරිපත් කරමි.
ගරු ඇවිලි අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමනි,
2019 වර්ෂය සඳහා විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධක වාර්තා මම ඉදිරිපත්
කරනවා. අධිකරණ අමාත්‍යතුමා,
2019 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව ගරු කථානායකතුමනි මම ඉදිරිපත් කරනවා.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු ප්‍රියංකර ජයරත්නමන්තුමා.
නායකතුමනි, මුල්ලේරියව නවනගරයේ කොටිකාවත්ත අංක 121 ඇලීරක් වී ධනස්ථානෙහි අදචි SM රංජිත් සූර්යහෙට්ටි මහතා ලැබුණු පෙත්ස පිළිගන්නවා.
ගරු කුමාර වේල්ගම එම්.පී.
ගරු කථානායකතුමනි, මත්තේගොඩ පාර සම්පත් වියන අංක 9 දරණ ස්ථානයේ පදිංචි සුනිල් විතානාරච්චි මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්නවා.
රෝහිණී කුමාර විජයරත්නමති,
ගරු කථානායකතුමනි, මාතලේ මුවන්දෙනිය ලහිරු අංක 23 දරණ ස්ථානයේහි පදිංචි PB ෂෙල්ටන් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, ගියතලා විහාරකැලේ තරුෂියන ලිපිනේ පදිංචි SMP සංජවනී සන්ධ්‍යා මහත්මියගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු අජිත් රාජපක්ෂ මහතුමා,
ගරු කථානායකතුමනි, තංගල්ල නෙටොල් පිටියේ 30 අංක 39 දරණ ස්ථානයේ පදිංචි දොඩම්පාල හේවගේ ජගත් ශ්‍රී දර්ශන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු චරිත හේරත්නමන්තුමා,
ගරු කථානායකතුමනි, දෙහිවල අනගාරික ධර්මපාල මහවතේ අංක 81 7 දරණ ස්ථානයේ පදිංචි KCJB ෆෙනාන්ඩෝ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, කුඩියා පිටිය ඉලුක්කේන 15 ගල්පොළ පදිංචි එන්නේ නිමල් රංජිත් සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. ගරු අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ප්‍රශ්න අසන අවස්ථාව. උද්දීක ප්‍රතිරණන්ත, ප්‍රශ්නේ කියවන්න.
ගරු කථානායකතුමනි, අභිනව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ප්‍රශ්නයත්තේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ මේ සභාවේ. මම හිතනවා මේ සාධනීය පියවර දිගටම පවතී සභාව තුළ කියලා. ලංකාව තුළ දුම්වැටි අලවිය පහත වැටීම හේතුවෙන් දුම්කොළ සමාගම් මේ සඳහා විකල්ප නිෂ්පාදන සොයන බවත්, කංසා ඒ සඳහා හොඳම විකල්පය ලෙස ඔවුන් තෝරාගෙන ඇති බවත්, කංසා ඖෂධයේ ගුණයෙන් අනූන බව විවිධ ක්‍රමවේද ඔස්සේ සමාජගත කරමින් සිටින බවත්, මෙම ප්‍රචාර කටයුතු සඳහා ඇතැම් ආචාර්ය මහාචාර්ය වෛද්‍යවරුන් ඇතුළු සමාජයේ පිළිගත් වෘත්තීය වේදීන් කීප දෙනෙක් යොදා ගන්නා බවත් එතුමා දන්නේහිද? අන්සා නීතිගත කිරීමට දුම්කොළ සමාගම් දරන උත්සාහය පරාජය කිරීමට රජයේ ක්‍රියාමාර්ග ගෙන තිබේද? එසේ නම් එම ක්‍රියාමාර්ග කවරේද? කංසා දුම්පානයෙන් හා වෙනත් ක්‍රමමගින් කංසාධික මාත්‍රා භාවිතා කිරීම හේතුවෙන් සිදුවන අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජයේ දැනුවත් කිරීමට කටයුතු කරන්නේද? එසේ නම් කුමන ආකාරයෙන්ද යන්නේ එතුමා මේ සභාවට සඳහන් කරන්නේද? නොඑසේ නම් මේ මන්ද?
ගරු කථානායකතුමනි, මත්පැන් දුම්වැටි හා මත්ද්‍රව්‍ය අද වන විට මුළු මහත් ලෝකේ පුරා ව්‍යාප්තව පවතින සංගතයක්. ඒ අපි පිළිගන්නවා. කෙසේ වෙතත් මේ වන විට සෞඛ්‍යමය හේතුන් ආර්ථිකමය බලපෑම් වටහා ගැනීම සමග වර්තමාන සමාජයේ දුම්වැටි භාවිතයෙන් ඈත් වෙමින් සිටීම සතුටට කාරණා. දුම්කොළහා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු පාර්ශ්ව කරුවන්ගේ දීර්ඝකාලීන ව්‍යායාමක ප්‍රතිඵල ලෙස අද වෙන විට දුම් භාවිතය දුම් වැටි භාවිතය අඩු වීමට සමාජය තුළ දක්නට ලැබෙනවා. නමුත් දුම් වැටි අලෙවි පහත වැටීම සම්බන්ධයෙන් සාක්ෂි පවතුනාද? ඒ සඳහා දේශීය වශයෙන් දුම් වැටි හා විකල්ප නිෂ්පාදන සිදු වෙන බවක් මෙතෙක් අනාවරණය වී නොමැති. අතර කංසාද ඒ සඳහා හොඳම විකල්පයක් ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කරුණු වාර්තා වී නොමැත. නමුත් වර්තමානයේදී දී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් කංසා සම්බන්ධයේ ධනාත්මක අකල්ප සහ මිත්‍යා මත ඇති කරමින් සාමාන්‍ය ජනතාව වෙනම වෙතට මේ වෙන විටත් විද්වත් වෘත්තිකයන් සහ විවිධ පුද්ගලයන් කටයුතු කරගෙන යන බව පෙනී යනවා. මත්ද්‍රව්‍ය දුර්විපාක නිවාරණය කිරීම හා පාලනය කිරීමේ ජාතික ප්‍රතිපත්ති අනුකූලව රජයේ මත්ද්‍රව්‍ය පාලන ජාතික ක්‍රියාකාරී සංස්කෘතියව නැගීම යටතේ කංසා නීතිගත කිරීම කිසිදු ආයතනයකට ඉඩ ප්‍රස්තාවක් ලබා දී නොමැත. ගරු කථානායකතුමනි, විවිධ පුද්ගලයන් හා ආයතනය වෛද්‍යමය කාර්යයන් සඳහා කංසා වගා කිරීමටත් ආනයන කිරීමටත් ඉල්ලා තිබෙනවා. ඒට අමතව ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින්ද ඔවුන්ට අවශ්‍ය දේශීය ආයුර්වේද බෙහෙත් ඉපදවීම සඳහා නිසි ප්‍රමිතියකින් යුත් කංසා ලබා ගැනීම සඳහා ඒවා වගා කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. එම නිසා 1987 අංක 11 දරන අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩල පනතේ 8 වගන්තිය ප්‍රකාර කංසා ශ්‍රී ලංකාව තුළ වගා කිරීම හා ඒ ආශ්‍රය නිෂ්පාදන කිරීමට ඇති හැකියාව සහ ඒ අහිතකර බලපෑම් පිළිබඳව සොයා බැලීමත් විද්‍යුත් කමිටුවක් ස්ථාපිත කර ඇත. අර කථානායකතුමනි, කංසා භාවිතයේ කාය ජීව මනෝ සමාජී හා අනිකුත් ප්‍රති අහිතකර ප්‍රතිවිපාක පිළිබඳ පණිවුඩය ජනතා වෙත තවදුරටත් ගෙන යාම සඳහා මත්ද්‍රව්‍ය ජාතික නිවාරණ වැඩසටහන ශක්තිමත් කර ඇති අතර සමාජ මාධ්‍ය ජාලාවෙන් ජාලාවල හා විද්‍යුත් මුදිත මාධ්‍යෙන් ඔස්සේ සිදු කරනු ලබන කංසා ප්‍රවර්ධන කටයුතු මැඩලීම සඳහා ක්‍රියාමාර්ග විමර්ශන කටයුතු සිදු කරන අතර නීතිපති උපදෙස් අනුව ඔවුන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අපේක්ෂා කරනවා. කංසා හා අනිකුත් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය හා වෙළඳාම් වැළැක්වීම පවතින පිළිබඳ වර්ධනා යන්ත්‍රණය ශක්තිමත්තා වේගවත් කිරීම අප රජය විසින් කටයුතු කරගෙන යන අතර එහි ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට කටයුතු කරගෙන යනවා. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් අධ්‍යාපනික වැඩසටහන් පාසල් විශ්වවිද්‍යාල වෘත්ති අධ්‍යාපන ආයතන වැඩිමින් ඇතුළු ඉලක්කයන් ගත සමාජීය කණ්ඩායම් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදු කරමින් සිටින අතර පාසල් ගුරුවරු හා ගෘහපදේශකයන් සඳහා වන දැනුවත් කිරීම මේ වෙන විට ආරම්භ කර තිබෙනවා.
කථානායකතුමනි, වෛද්‍ය නිමල් කරුණාසිරි මහත්මයා මීට කාලෙකට කලින් ත්‍රෛලෝක විජය නමින් ග්‍රන්ථයක් ලියලා අගමැතිතුමාට පිළිගන්නවා. ඒ පිළිගන්නන අවස්ථාවේදී අගමැතිතුමා කරපු ප්‍රකාශයක් ඔහුම කියනවා. ඔහු කියනවා ඒ අවස්ථාවේදී අගමැතිතුමා කිව්වය, මේ යම් කිසි විදියකින් කංසා නීතිගත කිරීමක් සිදු වුණොත් ලංකාවේ සිද්ධ වෙන්නේ ලොකු විනාශයක් කියලා. මේ පොත ලියපු කෙනාම ඔබතුමාට පොත පිළිගන්න වෙලාවේදී ඔබතුමා කිව්වය. ඒ නිසාම ඒ ගැන අධ්‍යයනය කර ඔහු අධ්‍යයනය කළා. අද ඔහු කංසවලට එරෙහි සටනක් පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි, දැන් අපි දන්නවා කිරිපිටි කොම්පැනි, පාම්පිටි කොම්පැනි, දුම්කොළ සමාගම් විවිධ පුජ්‍යලෝ සල්ලි වලට ගන්නවා. අද ඇතැම් භික්ෂුන් වහන්සේලා මේ ගරු සභාවේ 225ක් නැහැනේ, 223 දෙනා අතර ඉන්න සමහරුත් මේ ගැන කතා කරනවා. කොළේ වහලා කංස පිළිබඳව නෙමෙයි හෙම්ප් පිළිබඳව කතා කරන ගරු අගමැතිතුමනි. හෙම්ප් කියන්නේ කංසා ශාකයේම තව ප්‍රභේදයක්. ඒකේ THC අඩුයි කියලා කිව්වට ඇත්ත කතාව මේ දෙකම එක වගේ. දැන් හෙම්ප් ලංකාවේ වවලා පිටරට යවුවොත් හොඳ ආදායමක් ගන්න පුළුවන්, අපිට ණය ටික ගෙවන්න පුළුවන් මෙවැනි කතා එනවා. මේක ඉතා නරක තත්ත්වයක්. දැන් ඔබතුමා දන්නවා මේ මේ මොහොත වෙනකොටත් අපේ රටේ ඉතා නරක විදියට සමහර වෙලාවට මත්කුඩු නැති නිසා ප්‍රශ්න අහන්න කරු කතා නැගතුන මත්කුඩු නැති නිසා කොරෙක්ස් පාවිච්චි කරපු යුගයක් තිබුණා අද කොරෙක්ස් ගන්න පුළුවන් ඖෂධ නීතික සංස්ථාවෙන් විතරයි ඒ වගේම ට්‍රෙමඩෝල් අද ඖෂධ සංස්ථාවෙන් විතරයි ගන්න පුළුවන් මොකද මේ දෙක පාවිච්චි කරන්න ගත්ත සමහරු ඒතකොට ඖෂධ මත්ද්‍රව්‍ය විදියට පාවිච්චි කරපු රටක මත්ද්‍රව්‍යයක් වෙන ස්පීසිස් එකක් හරි එළියට දැම්මොත් ඉතා භයානක තත්ත්වයක් මම දැනගන්න කැමති ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ විදියට මේ ගැන විශේෂඥ කමිටුවක් පත් කරනවා වගේම මට මතකයි ඔබතුමා ජනාධිපතිවරයා විදියට ඉන්න කාලේ මන්දුල ගුණවර්ධන මැතිතුමා අධ්‍යාපන මැතිවරයා විදියට ලංකාවේ අධ්‍යාපන පනත ප්‍රතිශෝධනය කරන්න පාර්ලිමේන්තුව තුළ උපදේශක කාර්ය සභාවක් වාර විශේෂ උපදේශක කාර්ය සභා ගණනාවක් ඇඳවලා පුළුල් සාකච්ඡාවට ගියා ඒක ඉදිරියට ගියේ නැති බව ඇත්ත නමුත් ඉතා සාරගර්භ වැඩ සාකච්ඡාවට ගියා ඔබතුමා කැමති නැද්ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභාවක් ඇති කරන්න. එහෙම නැත්නම් ඔබතුමාගේ අමාත්‍යංශය යටතේම උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීම් කීපයක් හෝ ඒකේ අනුකමිටුවක් පත් කළා මේක පාර්ලිමේන්තුව හරහා. පාර්ලිමේන්තුව හරහා සියලු මන්ත්‍රීවරු සම්බන්ධ වෙන විදිහට වැඩපිළිවෙලක් දියත් කරන්න ඔබතුමා ලැදියාවක් දක්වනවාද? ඒක කරනවා නම් කොයි ආකාරයෙන්ද කරන්නේ?
පාර්ලිමේන්තුවේ ගංජා බොන්නේ නැති අය ඉන්න හින්දා ප්‍රශ්නයක් නැහැ.
මොකද කරන්නේ? වරනේ
මම දන්න ධර්මයට නෑ ඉතින් ඔබතුමා දන්නවනම් ඒකනේ මං කිව්ව හොයලා බලන්න පුළුවන් ඒකද
නෑ මට අගමැතිතුමා මම අහන්නේ ඔබතුමාට තේරීම් කාරක සභාවක් හෝ එවැනි ව්‍යුහයක්
ගොඩනගන්න දැන් පත් කළා තියෙනවා ඉතින් ඔබතුමා ඉල්ලනවා නම් අපි කියන සලකා බලන්නම් අනිත් මන්ත්‍රීවරුන්
ඉල්ලනවා නම් සලකා බලන්න නෙවෙයි අගමැතිතුමනි ජාතියේ ඊළඟ પરම්පරාව ගැන හිතලා ඔබතුමාට බැරිද එහෙම කමිටුවක් පත් කරන්න තේරීම්
කාරක සභාවක් පුළුවන් අපි කියන සන්න
දෙවනි කාරණය එහෙමනම්
දැන් ප්‍රශ්න
ඇස්ස දෙකක් ඇහුවා
දෙකක් පුළුවන් නෑ නේකයි නෑ
පළවෙනි ප්‍රශ්නිකයේ ප්‍රශ්න දෙකක් ඇහුවා
මම ඇහුවේ පළවෙනි ප්‍රශ්නේ තොට එතුමා කිව්වේ මේ වෙන කාරණයක් නිසා මම
අහන්න
ආනේ හරි 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 මට ප්‍රශ්න අහන හැටි උගන්වන්න එපා මම මේ 223 ප්‍රශ්න අහන හැටි උගන්වන්නම් මම මේ ඒ නිසා මේ අරු ගරු අගමැතිතුමනි මේ මොහොත වෙනකොට මේ රටේ මම සභාගත කරන්න කැමති මේ රටේ ප්‍රධාන ආයතන තුනක් මේ පිළිබඳව අයියෝ මේ අයියෝ අගමැතිතුමාලා දෙතුන් දෙනෙක් නැහැනේ මේ සභාවේ
ඔව් කියන්න දලුවත්මන්
දැන් මෙතුමලා නියෝජනය කරපු පක්ෂේ සමාජිකෙක් වෙච්ච කෙනෙක් තමයි මුලින්ම කිව්වේ මේ ගරු සභාවේ කුඩු බොනායි ඉන්නවා කියලා
මේ මේ පොයින්ට් ඔෆ් ඕඩර් නේද
නෑ පරිදි වරප්‍රසාද ප්‍රශ්න පොඩයින වරප්‍රසාද ප්‍රශ්න
මේ පොයින්ට් ඔෆ් ඕඩර් නේද
දැන් මෙතුමා කියනවා සුවර්ද කියලා අපි ගංජා බොනවද කියලා ගරු කතානායකතුමා මේක මේ අපේ මුළු සභාවටම වැදගත් ප්‍රශ්නයක් පොඩ ඉන්නකෝ විසලා පොඩ වචනක් අහන්න දැන් මේකේ කරු කතානායකතුමා
හරි
මේ මේ මෙතුමා මතු කරා සුවර්ද කියලා ගංජා බොනවද කියලා
එතන රීති ප්‍රශ්නයක් නෑ රීති ප්‍රශ්නයක්
නෑ
ඔක නවත්තන්න
ගරු කතානායකතුමා රීති ප්‍රශ්න අවභාවිතා කරන්න දෙන්න එපා
හා ඒක ඔබතුමා තේරුම්
ගන්න මම කවදාවත් රීති ප්‍රශ්න අවභාවිතා කරලා නෑ මගේ අවුරුදු 10ක ඉතිහාසෙ මම එහෙම කරලා නෑ
හරි
ඒක මම තියාගන්න
ඔබතුමා හොඳයි
මම කාටවත් බාධා කරලත් නෑ රීති ප්‍රශ්න අවභාවිතා කරලත්
නෑ හරි බොහොම ස්තුතියි
ඔබතුමා හැන්ඩ් කාඩ් එක දැන් බලවන්න කවුරු හරි දම්මල එකක් කියන්න මම කරලා නෑ ගරු අගමැතිතුමනි මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඒ වගේම මනෝවෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය ඔවුන්ගේ ලිපි ශීර්ෂවල මේ සම්බන්ධයෙන් නිකුත් කරපු ලියකියවිලි තුනක් තියෙනවා නැත්නම් ප්‍රකාශ තුනක් තියෙනවා මම ඒක සභාගත කරනවා සහ පිටපතක් ඔබතුමාට ලැබෙන්න සලස්වනවා මේ මෙන්න මේ කාරණා පිළිබඳව ඔය පැත්තේ විශාල වෛද්‍යවරු සංඛ්‍යාවක් ඉන්නවා මේ පැත්තේ ඉන්නවා ඒ නිසා කරුණා කරලා මෙන්න මේ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු වෙන තෙක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරේ කවුරු හරි කෙනෙක් කංසා හෝ එහෙම නැත්නම් ඒ සම්බන්ධ හෙම්ප් හෝ සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීම රජයේ ප්‍රකාශයක් විදියට සමාජගත වෙනවා නිසා කරුණා කරලා මේ ගැන යම් ගැඹුරු අධ්‍යයනයක් කරනකම් මේ ගැන ප්‍රකාශ නිකුත් කිරීම සාමූහික තීන්දුවක් කරන්න නවත්වන්න පුළුවන් නම් ආණ්ඩුවේ සුජාතභාවයටත් ඒ වගේම
රටේ ඊළඟ පරම්පරාවටත් යහපතක් කියලා අපි හිතනවා. ඔබතුමත් එහෙම විශ්වාස කරනවද ඒක නතර කරන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්?
නෑ, ඒක නෙවෙයි විශේෂයෙන් සලකා බලන්න.
අතුරු මම දෙනවා අතුරු ප්‍රශ්න වලට විනාඩි දෙකයි තියෙන්නේ ඔබතුමා. චාල්ස් නිර්මල් නාදන් මන්ත්‍රීතුමා.
நன்றி சபானா அவர்களே. கௌரவ பிரதம அவர்களே, தற்போதைய எதிர்க்கட்சி தலைவராக இருக்கின்றவர் கடந்த அரசாங்கத்தில் வீடமைப்புத்துறை அமைச்சராக இருந்தபோது ஒரு திட்டமிடல் இல்லாமல் வீட்டு திட்டங்கள் வழங்கப்பட்டிருக்கிறது. அந்த வீட்டு திட்டங்கள் மன்னார், வவுனியா, முல்லைத்தீவு மாவட்டங்களில் 2018-2019 காலப்பகுதிகளில் வீடமைப்பு நிர்மாணத்துறை அமைச்சினால் வீடமைப்பு அதிகார சபை ஊடாக வீடற்ற மக்களுக்கு வீட்டு திட்டம் வழங்கப்பட்டு வந்தமையை கௌரவ பிரதமர் அவர்கள் அறிவாரா? இவ்வீட்டு திட்டங்கள் தற்பொழுது முடிவடையாது, நிதியின்மையால் இடைநிறுத்தப்பட்டுள்ளது என்பதையும் இதனால் குறித்த பயனாளிகளினுடைய குடும்பங்கள் இருப்பிடமின்றி அவதிப்படுவதையும் கௌரவ பிரதமர் அறிவாரா? இதன்படி மன்னார் மாவட்டத்தில் 2691 வீடுகள் முடிக்க வேண்டியுள்ளது. இதற்கு ₹1,492.48 மில்லியன்கள். வவுனியா மாவட்டத்தில் 2678 வீடுகள் முடிக்க வேண்டியுள்ளது. இதற்கு 1,233.54 மில்லியன்கள். முல்லைத்தீவு மாவட்டத்தில் 1,313 வீடுகள் முடிக்க வேண்டியுள்ளது. இதற்கு 261.51 மில்லியன்கள் தேவையாக உள்ளது. இந்த மூன்று மாவட்டத்திற்குரிய மொத்தமாக 6,682 வீடுகள் கட்டி முடிக்க வேண்டியும் இதற்கு ₹2,987.53 மில்லியன்கள் தேவைப்படுகிறது என்பதையும் இந்த நிதியினை கௌரவ பிரதமர் அவர்கள் அந்த அமைச்சினூடாக வழங்கி அந்த பயனாளிகளுக்கு வழங்க முடியுமா என்பதை நான் இந்த நேரத்தில் கௌரவ பிரதமர் அவர்களை கேட்டுக்கொள்கிறேன்.
கத்தாரணிக்கத்துணி மன்னார் வவுனியாக முழுத்தி டிஸ்ட்ரிக்கி 2018-2019 கால பகவானு ஒளி நிவாசி திக்கிரி மமாத்தியான்சே விசிங் ஜாத்திக நிவாச சங்வர்தன அதிகாரியார நிவாசி நுமத்தி ஜனதாவட்ட நிவாச லபாதியில் தீனோம் மேம நிவாச வியாபுதியா மகாபாண்டாகாரி விசிங் வார்ஷிக மமாத்தியான்சே வித்து நிகுத்கரன்லது பிரதிபாதனை அட்டத்தை ஜாத்திக நிவாச சங்வர்தன அதிகாரியார அத்தியத் கரேத்த ஏ அணு 2018 வர்ஷே இது ஆரம்பிக்கலத வியாக்கிருத்தி வலின் சலுக்கையூட்டு பிரமாணையா 2019 வர்ஷே தக்வாது 19 வர்ஷே 19 வர்ஷே கிரியாத்மக்கள வியாக்கிருத்தி 20 வர்ஷே தக்வாது அவிச்சேத வீதி பூபவத் நிரீக்ஷணே வேணுவா மிவினி ஆஸ்தாவளதி அவிச்சேத காரியன் சந்தா பிரதிபாதன வெங்கரன் லத்தே இளமின வர்ஷே ஜாத்திக நிவாச வடசடான் சந்தா லபாதும் பிரதிபாதன மகினி மெம வியாக்கிருதி நிச்சித பிரதிபாதன வெங்கர கனிமட தொழுவ கிரியாத்மக நிரீக்ஷணே வே கரு கதாநாயகி துமணி மன்னாரம் வவுனியாவாக முழுத்தீவு டிஸ்ட்ரிக்ட் அன்னி யோஜித நிவாசிவி நீ அன்னி திதி வர கட்டயுத்து சம்பூர்ண கிரீம் சந்த அவசியம் முதல் பிரமாணே அஸ்மேன் துக்கராத்தி அத்தர ஏ அணுவ பிரதிபாதன வெங்கிரீமட அப்பே ராஜ்ய கட்டயுத்து கரங்க அனுபவ மம மே சபாவட்டு கியாண்ட கேமதி விஸ்ஸாயி விஸ்யக்கே அயவாஸ்மேன் துமகிங் அவசிய பிரதிபாதன வெங்கர்வாகின மெம டிஸ்ட்ரிக் வல அவசன் கலியுத்து நிவாச ஏகக சந்தா பிரதிலாபிங்கே நிவாச வல இதுக்கிரிமா அதிரியன் சலுகில்லட்டு கனிமிங் பிரமுகதாவே பரிதி விஸ்ஸாய் விஷேக வர்ஷேதி மேம நிவாச வல வட அவசன் கருதீம சந்தா அபராஜய விஷயம் கட்டுத்து கரணுவா
நன்றி கௌரவ பிரதம அவர்களே, இந்த மக்களுக்கு 20-21 காலப்பகுதிகளில் தங்களுடைய அரசாங்கத்தினால் நிதிகள் வழங்கப்படும் என்று தற்பொழுது உறுதியளித்தமைக்கு நன்றியை தெரிவித்துக் கொண்டு மேலதிக கேள்வியாக, கௌரவ பிரதமர் அவர்களே, நீங்கள் உங்களுடைய அரசாங்கத்தினால் நாட்டினுடைய ஜனாதிபதி தெரிவு செய்யப்பட்டதன் பிற்பாடு பட்டதாரிகளுக்கு நியமனங்கள் வழங்கினீர்கள். பட்டதாரிகளுக்கு நியமனங்கள் வழங்குகின்ற போது இந்தியா பட்டதாரிகளுக்கும் தேர்தலுக்கு முற்பாடு நியமன கடிதங்கள் கிடைத்திருந்தது. ஆனால் தேர்தலுக்கு பிற்பாடு அவர்களுக்குரிய நியமனங்கள் மறுக்கப்பட்டிருக்கிறது. கௌரவ பிரதமர் அவர்களே, இந்தியா பட்டதாரிகளுக்கு எதிர்காலத்தில் நியமனங்கள் வழங்க முடியுமா என்பதை இந்த நேரத்தில் நான் கேட்டுக்கொள்ள
விரும்புகிறேன்.
கௌரவ பிரதமர் அவர்களே, தற்பொழுது வீடமைப்பு அதிகார சபையினால் ஒரு கிராமத்திற்கு ஒரு வீட்டுத் திட்டம், ஒரு கிராம அலுவலர் பிரிவுக்கு ஒரு வீட்டுத் திட்டங்கள் வழங்கப்படுகிறது. அந்த வழங்கப்படுகின்ற வீட்டுத் திட்டங்கள் 6 லட்சம் ரூபாய் பெறுமதியான வீட்டுத் திட்டங்களாகவே இருக்கிறது. 6 லட்சம் ரூபாய் வழங்க கடந்த காலத்தில் ஒரு வீட்டுத் திட்டம் வீடமைப்பு அதிகார சபையினால் 7,50,000 ரூபாய் வீட்டுத் திட்டமாகவும், புனர்வாழ்வு அமைச்சினால் 10 லட்சம் ரூபாய் வீட்டுத் திட்டமாக வழங்கப்பட்டது கடந்த அரசாங்கத்தினால். ஆனால் தற்பொழுது வீடமைப்பு அதிகார சபையினால் வெறும் 6 லட்சம் ரூபாய்க்கு மாத்திரமே அந்த வீட்டுத் திட்டங்கள் வழங்கப்படுகிறது. எதிர்கால நடவடிக்கையாக இந்த வீட்டுத் திட்டங்கள் அதிகரிக்கப்படுமா, அல்லது இதனுடைய தொகைகள் பணங்கள் 10 லட்சம் ரூபாய் வீட்டுத் திட்டங்கள் மக்களுக்கு வழங்கப்படுமா என்பதையும் கௌரவ அமைச்சர் கேட்டுக்கொள்ள விரும்புகிறேன்.
சலகா பலனும்
பூமிஸ்துதி மே அவஸ்தாய மத்தக்கரண்யனோ மந்திகுருண்ட மே அகமெத்துமாகி அஹான பிரச்சன ஜாதிக வெதகத்கமக்கிங் யுக்த பிரதிபத்தி மே பிலிபந்த பிரச்சன வினா மே சில்லர பிரச்சன யமுகரண்டே பாக்கி ஏகே අපේ ගත්තු තීරණයට පටහැනි. ඒ නිසා නිර්මලනාදන් මන්ත්‍රීතුමා ඒ ගැන කල්පනා කරන්න.
ප්‍රවස් සභාන අවර්ගලේ මේ ප්‍රශ්නේ 6600 ෆැමිලි එකේ ප්‍රශ්නේ. ඒක තමයි මම අගමැතිතුමාට ඇව්වේ. ඒක සිල්ලර ප්‍රශ්නේ නෙමෙයි.
ඒක වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලට යොමු කරන්න. අග්‍රාමාත්‍යවරයාගෙන් අහන ප්‍රශ්න නෙමෙයි, වාචික ප්‍රශ්න අහන වෙලාවට ඒක යොමු කරන්න. එතකොට අදාළ අමාත්‍යවරයා උත්තර දෙයි. සම්පත් අතුකෝරළ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය අහනවා. 2015-2019 යහපාලන රජය යටතේ පැවති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ අංක 1 ප්‍රචාරක අංශයක් වෙනම පවත්වාගෙන යනු ලැබුවේද? අංක 2 එසේ නම් එම අංශයේ පැවතියේ කා යටතේද? අංක 3 එම රජය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රචාරක අංශයේ නිලධාරීන් කී දෙනෙක් සේවය කරන ලද්දේද? අංක 4 ඔවුන්ගේ නම් තනතුරු අධ්‍යාපන සුසුකම් සහ අනිකුත් සුසුකම් වෙන්වෙන් වශයෙන් සඳහන් කරන්නේද? අංක 5 ඔවුන් බඳවාගත්
අතුකෝරළ මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්නෙත් ඒ ආකාරයෙන් ප්‍රශ්නයක්. ඕක වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලට විනා අගමැතිතුමාගෙන් මේ අහන ප්‍රශ්න වලට අදාළ වෙන්නේ නැහැ. ඕක මොකද එතුමාගෙන් අහන්න ඕනේ ප්‍රතිපත්ති මේ පිළිබඳ රටේ වැදගත් කාරණයක් සම්බන්ධයෙන් විතරයි.
ගරු කතානායකතුමනි,
සිල්ලර ඒවා අහන්න එපා මෙතන.
ගරු කතානායකතුමනි, ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක්, විශේෂයෙන්ම රජයේ මුදල් ප්‍රතිරූප නැංවීම සඳහා කෝටි ගාණක මුදල් ප්‍රතිපාදන වෙන් කරගෙන තියෙනවා ප්‍රතිරූප නැංවීම සඳහා. මේක ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි, මේකට ගරු අග්‍රාමාත්‍යතුමා පිළිතුරු සැපයීම විශේෂ භාර අමාත්‍යවරයා විදිහට එතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන ගරු කතානායකතුමනි, අංක 6 ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පසුගිය යහපාන රජය යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් කවරේද? එක් එක් වැඩසටහන වෙනුවෙන් වැය කරන ලද මුදල් වෙන්වෙන් වශයෙන් සඳහන් කරන්නේද? මෙසේ ප්‍රචාරක කටයුතු කිරීමෙන් ජාතික නිවාස සංගමන අධිකාරියට ලැබුණු ප්‍රතිලාභ කවරේද? මේ සභාවට හෙළි කරන්නේද? නොයසේනම් මේ මන්ද?
ගරු කතානායකතුමනි, වංචා දූෂණ විමර්ශන සඳහා ඒකකයක් ස්ථාපිත කිරීම යනුවෙන් එවකට සිටි අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා පසුගිය කාලයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම යනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉටු කරනු ලබන මහජන සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම අධිකාරියේ සංවිධායන විභාගය තුළ 20/10 අනුමත කාර්ය මණ්ඩල පදනම් කර ගනිමින් තොරතුරු ප්‍රචාරක කොට්ටාසයක් ස්ථාපිත කර ඇත. ඒ අනුව තොරතුරු ප්‍රචාරක අංශය සේවන මාධ්‍ය ඒකකයා මුද්‍රණාලය වශයෙන් අංශ 3ක් යටතේ තොරතුරු ප්‍රචාරක කොට්ටාසය සංවිධානය වී ඇත. ගරු කතානායකතුමනි, මෙම තොරතුරු ප්‍රවාහන කොට්ටාසයේ කාර්යයන් 2015 ජනවාරි මාසයේ සිට 2019 නොවැම්බර් මාසයේ 16 දින දක්වා කාලවකවානුව තුළ එවකට ජාතික නිවාස සංවර්ධන අධිකාරී සභාපතිවරයා සිටි එල්.එස්. පලන්සූරිය මහතාගේ ඍජු අධීක්ෂණය ආ මෙහෙයීම් මත සිදු කරන ලදී. දෙදස්පාල වර්ෂයේ සිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු ප්‍රචාරක කොට්ටාස තොරතුරු ප්‍රචාරක අංශය සේවන මාධ්‍ය ඒකකයේ සහ මුද්‍රණාලයේ සේවය කළ කාර්ය මණ්ඩලය 2015 වර්ෂයේ 24 දිනෙද්ද 16 වර්ෂයේ 23ක් දින 17 වර්ෂයේ 22 දිනෙද්ද 18 වර්ෂයේ 21 දිනෙද්ද 19 වර්ෂයේදී 46 දිනෙකු සේවය කර ඇති අතර ඕන් පිළිබඳ පෙන්වීම් මැෂින් විස්තර ඇමුණුම් එක ලෙස අමුණා ඇත. ගරු කතානායකතුමනි, තොරතුරු ප්‍රචාරක කොට්ටා සම්බන්ධවගත නිලධාරීන්ගේ නම් තනතුරු අධ්‍යාපනය හා බඳවා ගන්නා ලද පදනම වෙන්වෙන් වශයෙන් ඇමුණුම් දෙක ලෙස අමුණා ඇත. ගරු කතානායකතුමනි, ගම්මාන ජනතා අයිතියට පත්කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අදාළ පෝස්ටර් එම අවස්ථාව සඳහා අදාළව සකස් කර කළ ආරාධනා පත්‍ර එම අවස්ථා සඳහා සමරු කලාපය එම අවස්ථාව සඳහා ශිලාල පලක විඤ්ඤාස පවුරු පුවරු නිවාසාංක තහඩු පුවත්පත් දැන්වීම වැනි වැඩසටහන් පසුගිය රජ්‍ය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරී ප්‍රචාර කටයුතු වෙනින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වේ. මෙයින් ගම්මාන සඳහා ගම්මාන ජනතාව අයිතියට පත්කිරීමේ උත්සව වලට අදාළ පෝස්ටර් සකස් කළ ආරාධනා පත්‍ර සකස් කළ සමුරු කලාප සඳහා පමණක් රුපියල් මිලියන 85කට ආසන්න ප්‍රමාණයක් වියදම් කර ඇති අතර එම අවස්ථාවන් සඳහා ශිලාපාලක ශීලා පලක විඤ්ඤාසපූරු නිවාසාංක තහඩු සැකසීම සඳහාද ආසන්න වශයෙන් රුපියල් මිලියන 42ක් හා පුවත්පත් දැන්වීම සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 345ක මුදලක් වියදම් කොට ඇත. එය සඳහා ඉහත විහදම් පිළිබඳ යුගණනයක්ද මේ වන විට අප මාධ්‍ය වශයෙන් සිදු කරගෙන යනු ලබනවා. ගරු කතානායකතුමනි, මෙම ප්‍රචාරකංශයේ මගින් දියත් කළ වැඩසටහන් තුළින් නිශ්චිත ප්‍රතිලාභයක් නොමැති අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරී හිටපු මහත්මාගේ වැඩසටහන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වී ඇති බවට උපකල්පනය කළ හැක.
ඔව්, සම්පත් නතුගොල්මන්ට.
ගරු කතානායකතුමනි, පුවත්පත් දැන්වීම සඳහා පමණක් මිනියන 345ක් වියදම් කර තිබෙනවා මේ වෙනුවෙන්. නිවාස 10ක් හැදුවත් කුරුණෑගල නැත්නම් යාපනයේ නිවාස 10 හදපු නිවාස 10 වෙනුවෙන් ගාල්ලේ මාතර දැන්වීම ලැබුණා. ගරු කතානායකතුමනි, මේ කැත විදියට වියදම් කරපු මහා ජාතික ධනය පිළිබඳව මේක පොදු දේපළ යටතේ ගන්නවාද කියන එක මම ප්‍රශ්න අහන්න කැමති. ගරු කතානායකතුමනි,
මේක සමහර විදිහේ එසේ අර්ථකථනය කළ හැක.
වරදක් වන්නේ නම් මේ සිදුකිරීමට උපදෙස් ලබා දුන් අයට සහ නිවාස සංගමන අමාත්‍යවරයාට අදාළ නිලධාරීන්ට ගන්නා ක්‍රියාමාර්ගය දැනගන්න කැමති. කර කතා නැතුමනි,
ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. පරීක්ෂණයක් පවත්වා
ගරු කථානායකතුමනි මේ ගරු කථානායකතුමනි අග්‍රාමාත්‍යතුමාගෙන් පමණක් නෙමෙයි මේ විෂය බාර හිටපු අමාත්‍යතුමගෙන් මේ ප්‍රශ්න අහන්න ලැබෙනවා නම් ලොකු දෙයක් ගරු කථානායකතුමනි මේ සභාවේ මේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ ගරු කථානායකතුමනි මේ මේ විෂය බාර හිටපු ඇමතිවරුන්ට ඒ නිසා මේ ගරු කථානායකතුමනි මේ මෙතරම් මහ දැවැන්ත මුදල් කන්දරාවක් පෞද්ගලික ප්‍රතිරූපේ නංවන්නේ වියදම් කරපු අය තමයි ගරු කථානායකතුමනි මේ සභාවේ ප්‍රශ්න අහන්නේ ගරු කථානායකතුමනි මේ සම්බන්ධව අපිට අවස්ථාවක් දෙන්න මේ හිටපු ඇමතිතුරුන්ගෙන් ප්‍රශ්න කරන්න මේ සභාවේ
වසන්තය අප බණ්ඩාරමන්තුම
ගරු කථානායකතුමනි මට අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා පළවෙනි 2015 ඉඳලා 2019 දක්වා කාලය තුළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය නැත්නම් කමිටුව නමින් හෝ ඒ හා සමාන වෙනත් නමකින් කමිටුවක් ස්ථාපනය කර තිබුණේද එම කමිටුව පිටවන් ලැබුවේ කුමන නීතිමය ප්‍රතිපාදන යටතේද එහි සමාජිකයන්ගේ නම් හා තනතුරු වෙන්වෙන් වශයෙන් කවරේද ඔවුන්ට රජය මගින් යම් වැටුපක් දීමනාවක් හෝ වෙන යම් වරප්‍රසාදයක් ලබා දී තිබුණේද ලබා දී තිබුණේ නම් එසේ දී තිබුණු වැටුප් දීමනා හා වරප්‍රසාද එක් එක් කමිටු සමාජිකයා පිළිබඳව වෙන් වශයෙන් කවරේද ඊළඟ එක පසුගිය යහපාලන කාල පරිච්ඡේදය තුළ එකී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන් විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගී වී ඇද්ද එසේ සහභාගී වූ නිලධාරීන්ගේ නම් හා තනතුරු මොනවාද ඔවුන් ඒ සඳහා යෙදවීමට අපේක්ෂිත වූ අරමුණු වෙන් වශයෙන් කවරේද ඔවුන් සංචාරය කරන ලද රටවල් හා එම රටවල ගත කළ දින වකවානු වෙන් වශයෙන් කවරේද එසේ විදේශ සංචාරය කරන ලද කමිටු සමාජිකවන්ගේ ගුවන් ගමන් නවාතැන් පහසුකම් සහ වෙනත් පහසුකම් වෙනුවෙන් දරන ලද වියදම් වෙන් වශයෙන් කවරේද යන්න මේ ගරු සභාවට දන්වන ලෙස එසේත් මම ඉල්ලීමක් කරනවා ඒ වගේම නොයසේ නම් ඒ මන්ද ඉල්ලීම ඉදිරිපත් කරන්න බැරි කියලාත් මම අහනවා ගරු අග්‍රාමාත්‍යතුමා
ගරු කථානායකතුමනි වංචා දූෂණ විමර්ශන සඳහා ඒකකයක් ස්ථාපිත කිරීමේ අනුවෙන් එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා හා පසුගිය කාලයේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීමේ අනුවෙන් එවකට සිටි විදුලි බල බලශක්ති අමාත්‍යවරයා වූ ගරු පාටලී චම්පික රණවක මහත්මයා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයන්ට අදාළව 2015 ජනවාරි මාසයේ 21 වෙනි දින අමාත්‍ය මණ්ඩල ඇසවීමේදී ගනු ලැබූ තීරණය යන්ට අනුව දූෂණ විරෝධී කමිටුවක් ස්ථාපිත කොට ඇත. ගරු කථානායකතුමනි එහි සමාජික වූයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපති හිටපු අමාත්‍ය මංගල සමරවීර හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක හිටපු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා දෙමළ ජාතික සන්ධානය PNA නායක ආර් සම්බන්ධන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සුවන්දිනම් මහතා MA සුවන්දිනම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරුද්ධ දිසානායක මහතා නීතන් JC වැලියමුණ මහතා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මලික් සමරවික්‍රම මහතා හා කමිටු ලේකම්වරේ 2015 ජනවාරි 21 වෙනිදා දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ස්ථාපිත කළ දෙම දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයන් සඳහා ග්‍රාමත්‍ය මණ්ඩලය විසින් වැටුපක් හෝ දීමනාවක් අදාළ කාලය තුළ ගෙවා නොමැත. ගරු කථානායකතුමනි මෙම 2015 ජනවාරි 21 වෙනි දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව ඉදිරි කටයුතු කිරීම සඳහා එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2015 පෙබරවාරි 6 වෙනි දිනද දූෂණ වැළැක්වීමේ කමිටුව සඳහා ලේකම් කාර්යයක් ස්ථාපිත කිරීම හා සුදුසු කාර්ය මණ්ඩලය බඳවා ගැනීම යන මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2015 පෙබරවාරි 11 වෙනි දින අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම කමිටු ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමත් අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමත් අනුමැතිය ලබා දී ඇත. ගරු කථානායකතුමනි ඒ අනුව නිලධාරීන් 44 දෙනෙකුගේ යුත් කාර්ය මණ්ඩලයක් ඇතිකර ඔවුන් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් වටුපා දීම නැද්ද ගෙවා ඇත. උදාහරණයක් වශයෙන් අධ්‍යක්ෂක ආනන්ද විජේපාල මහතාට රුපියල් 12,85,000 167,733 වසර තුන සඳහාද උපදේශක ගුණසේකර මහතාට APA ගුණසේකර මහතාට රුපියල් අනෝතුන්දහස් අත්සිය පණහ මාස දෙකක් සඳහාද උපදේශක ටීකේ වර්ණසූරිය මහතාට රුපියල් 660,000ක් 2015 වර්ෂය සඳහාද උපදේශක එම්.එස්. සතාර් මහතාට රුපියල් 243,750ක් මාස හතරක් සඳහාද උපදේශක එස්. මැදවැව මහතාට රුපියල් 2,60,125ක් වසර තුන සඳහාද උපදේශක බීඑම්එම් දයාරත්න මහතාට රුපියල් 1,970,000ක් වසර තුන සඳහාද ආ උපදේශක තුෂිත් මුදලිගේ මහතාට රුපියල් 626,080ක් වසර තුන සඳහාද වශයෙන් ගෙවා ඇත. ගරු කථානායකතුමනි 2015 පෙබරවාරි මස සිට 2017 ජූනි මස දක්වා කාර් මණ්ඩලයේ වැටුප් දීමනා අනිකුත් වියදම් සඳහා රුපියල් මිලියන 33.7 එකක් පමණ මුදලක් අග්‍රාමාත්‍ය කාලනීසින් ගෙවා ඇත. දූෂණ විරුද්ධ කොමිටුව හා දූෂණ වැළැක්වීමේ කොමිටුව ස්ථාපිත කිරීම අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශාක්ති පීරයන්හි පිටපත් පිටු අංක 1-4 දක්වා දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ 2015 පෙබරවාරි මස සිට 2017 ජූනි මාසයේ දක්වා දරන ලද වියදම් වාර්තාව එක් එක් නිලධාරීන්ට ගෙවා ඇතු වැටුපා දීමනා පිළිබඳ සාරාංශය එක් එක් මාණ්ඩලික නිලධාරීන් අදාළ කාල සීමාව තුළ ගෙවනු ලැබූ වැටුප් වේතන හා දීමනා පිළිබඳ විස්තර ඇතුළත් ලේඛන පිටු අංක 25-58 දක්වාද මේ සමග ඉදිරිපත් කරමි. මා විසින් ඉදිරිපත් කරන ලද මෙම ලේඛන හා ලියකියවිලි මාගේ කතාවට ලස්සිතිවි. මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ FCID නිලධාරි 2005 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා විමර්ශන කර කටයුතු සඳහා විශේෂ සංචාරවලට සහභාගී වී ඇත. එම මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ නිලධාරි 20 දෙනෙකු පමණ වරින් වර විදේශ සංචාර 19කට සහභාගී වී අතර ඔවුන් සඳහා එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තුව විදේශ ගමන් වියදම් දීමනා ලෙස රුපියල් 141,000ක පමණ මුදලක් වියදම් වී ඇත. එසේ විදේශ සංචාරවලට සහභාගී වූ නිලධාරීන්ගේ නම් හා තනතුරු වෙන්වෙන් මැෂින්ද ඔවුන්ස ඒ සඳහා යෙදවීමට අපේක්ෂිත වූ අරමුණ සංචාරක කරන ලද රටවල් එම රටවල් වල ගත කළ දින වකවානුද එසේ සංචාරණය කළ කොමිටු සාමාජික සාමාජිකයන්ගේ ගුවන් ගමන් නවාතැන් පාසුකම් හා වෙනත් පාසුකම් වෙනුවෙන් දරන ලද වියදම් පිළිබඳ සවිස්තරාත්මක විස්තර පිටු අංක 59-61 ලෙස හමුනා ඇත. මා විසින් ඉදිරිපත් කළ ලද මෙම ලේඛන හා ලියකියවිලි මාගේ කතා මෙම උත්තරයට ඇතුළත් කරමින් ඉල්ලා සිටිමි.
මට අතුරු ප්‍රශ්න දෙකක් තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළා දූෂණ විරෝධී කමිටුව යටතේ පිහිටුව ඇති ලේකම් කාර්යාලයේ උපදේශක වශයෙන් සේවය කොට මුදල් ලබාගෙන තියෙන තුසිත මුදලිගේ පිළිබඳව දැනට නීතිපෙත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකු වශයෙන් සේවය කරන තුසිත මුදලිගේ යන අයද ඔබතුමා සඳහන් කරන්න යෙදුන කියලා මම දැනගන්න කැමැතියි ගරු අග්‍රාමාත්‍යතුමනි.
අද අදාතරමට ඔව්.
එහෙමනම් ගරු කථානායකතුමනි, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණෝක මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පත්‍රිකා මගින් පහුගිය යහපාලන රජ යටතේ විරුද්ධවාදීන් දඩයම් කිරීමට ස්ථාපනය කරන ලද දූෂණ විරෝධී කමිටුව යටතේ පිහිටවන ලද මේ ලේකම් කාර්යාලයේ උපදේශකයෙකු වශයෙන් සේවය කොට මුදල් ලබාගෙන ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වශයෙන් සේවය කරන මේ තුසිත මුදලිගේ මහතාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව අපිට තියෙනවා සදාචාරාත්මක ප්‍රශ්නයක් කියලා මම කියන්න ඕනේ. අත වශයෙන්ම නීතිඥෙක් විදියට මම විශ්වාස කරනවා නීති ආයතනයක කටයුතු කරන කෙනෙක් තවත් නීති ආයතනයක කටයුතු කරමින් දෙපැත්තකින් මුදල් දරන තත්ත්වයක් මට මේකේ නිරූපණය වෙනවා. මම අහන්න කැමතියි දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේදී
ඔහු නඩු තෝරනවා ඒ වගේම නඩු පවරන්න විත්තිකරුව යෝජනා කරනවා ඒ වගේම මේ විදිහට නඩු දාන්න උපදෙස් ලබා දෙනවා මේ දීපු උපදෙස් මත නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමාගේ අභිචෝදකයා නැත්නම් පැමිණිලිකාරයා විදිහට අනිත් පැත්තෙන් අධිකරණේ පෙනී ඉන්නවා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට එරෙහි නඩුව ඒ වගේම දුමින්ද සිල්වා මැතිතුමාට එරෙහි නඩුව ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විරුද්ධ නඩුව විමල් විරවස මහතාට විරුද්ධ නඩුව නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධ නඩුව යෝෂිත රාජපක්ෂ මහතාට විරුද්ධ නඩුව ප්‍රසන්න රණතුංග මහතාට විරුද්ධ නඩුව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහි නඩුව හිටපු ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සෙන්රත් මහතාට විරුද්ධ නඩුව ඒ වගේම අනුෂ පැල්පිට මහතාට එරෙහි නඩුව පියදාස කුඩා බාලගේ මහතා ඇතුළු මේ අයට විරුද්ධව නඩු පවරපු පැමිණිල්ල වෙනුවෙන් අභිචෝදක නැත්නම් පැමිණිලි කරුවා ඒ නිලධාරියා වශයෙන් පෙනී ඉඳලා තියෙනවා මේ තුසිත මුදලිගේ මැතිතුමා මේක හරියට කතානායකතුමනි අර නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන වගේ වැඩක් මම කියනවා නඩු දාන්න ඕන අය තෝරන්න උපදෙස් දීපු කෙනාම නඩුවල පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වෙනවා උපදෙස් දෙනවට වෙනම සල්ලි ගන්නවා ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නඩුවලට පෙනී ඉන්න වෙනම සල්ලි ගන්නවා අපි හිතුව පෞගේ කාලේ අර ලැම්බෝගිනි ගැන කතා වුණා පෞගේ කාලේ කතා වුණා ඒ වගේම ඩුබායි මුදල් ගැන කතා වුණා ඒ වගේම අර රත්රන් අශ්ව ගැන කතා වුණා දැන් අපි දැනගන්න කැමති මේ විදිහට අර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඉඳගෙන එහෙදි උපදෙස් දෙන දූෂණ විරෝධී කමිටුවට අනිත් පැත්තේ නීතිපතිවරයාගේ අභිචෝදක වශයෙන් ගිල්ලනවා එතුමා නඩු කතා කරනවා මේක සදාචාරාත්මකද කියලා මම
ඔව් මිස්ටර් ස්පීකර්
යා
නෝ දිස් සපෝස්ඩ් ටු බී ඒ ක්වෙස්චන් හී මේකින් ඒ ස්පීච්
රයිට්
නෝ හී ස්පීක්
යස් ස්ටොප්
හී යස් යා හී හස් ස්ටොප්ඩ් ඉට් හී හස් ස්ටොප්ඩ් ඉට් හී හස් ස්ටොප්ඩ් ඉට්
මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට නීතිපතිතුමාට දන්වා යොමු කරනවා
දහසකට අධික මුදලක් ඇත්ත වශයෙන්ම සාපරාධී සාවද්‍ය භාවිතාවක් වෙලා තියෙනවා කියලා මම කියනවා ඒ සම්බන්ධයෙන් ඔබතුමා ඉදිරියේදී නීතියට සදාචාරයට එකඟව කටයුතු කරනවා කියලා අපි හුදෙක්ම බලාපොරොත්තු වෙනවා
ඔව් ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයට හා නීතිපතිවරයාට යොමු කරන්න බලාපොරොත්තු
වෙනවා ප්‍රශ්නෙට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි අග්‍රාමාත්‍යතුමත් ඉන්න නිසා ජාතික වැදගත්කමකින් යුක්ත කාරණයක් අහන්නේ කොවිඩ් වසංගතය හා සම්බන්ධව කොවිඩ් වසංගතය දැන් නැවතත් විශාල වශයෙන් ශීඝ්‍ර වශයෙන් හිස ඔසවලා දෙවෙනි රැල්ල ආරම්භ වෙලා තියෙන වෙලාවක් අපි දැක්කා මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මව්බිම පත්‍රයේ දිනවින පත්‍රයේ වාර්තා කරලා තිබුණා MRI ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් මහත්තයා ඉවත් කරලා කියලා ජනාධිපතිතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා. එතකොට ඒකම අපි දැක්කා ඒ නිසා PCR පරීක්ෂණ කරන වටව ශීඝ්‍රයෙන් දැන් පහළ වැටලා තියෙනවා. දැන් ඇත්තටම PCR පරීක්ෂණ කඩිනම් කළ යුතු අවස්ථාවක නැවත කොවිඩ් වසංගතය දරුණු ලෙස උද්ගත වෙලා තියෙන අවස්ථාවක ගරු අගමැතිතුමා කැමතිනම් මට ඒකට උත්තරයක් දෙන්න දැන් ඒ වෛද්‍ය ජයරුවන් අපි නෙමෙයි මේ කියන්නේ ඔබතුමාලටම උදව් කරපු මුරුත්තොට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ තමයි කියන්නේ. ඉතින් මේ වගේ නිලධාරියෙක් අයින් කළේ මොන ආකාරයටද අපි මේ කොවිඩ් වසංගතයට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නේ ඔබතුමායෙන් අහනවා.
මේකල මගේ දැන් මම හරි මේක විෂය බාර ඇමතිවරියකින් ඇහුවනම් හොඳයි.
සදර්ශනිකතුමනි මේ MRI එකේ වැඩ බලන අධ්‍යක්ෂකතුමෙක් තමයි ඉඳලා තියෙන්නේ PSC පත්වීම ලැබිච්ච අධ්‍යක්ෂකතුමා විදේශ පුහුණුව ඉවර කරලා අවසන් වෙලා නැවත ඇවිල්ලා අධ්‍යක්ෂක තනතුරේ වැඩ බාර අරගෙන තියෙනවා. එතකොට අරයා හිටියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ඇක්ටිං අධ්‍යක්ෂක හැටියට හිටියේ. ඉතින් අර PSC එකෙන් අපොයින්ට් කරපු අධ්‍යක්ෂතුමා විදේශ පුහුණුව ඉවරලා නැවත වැඩ බාර අරගෙන තියෙනවා අධ්‍යක්ෂක තනතුරේ.
ඇකතුමනි දැන් අපි දැක්කා මේ දැන් ටිකකට ඉස්සෙල්ලා ගරු හරිහින් ප්‍රනාන්දු අමාත්‍යතුමාගේ ට්විටර් ගිණුමේ සඳහන් කරලා තියෙනවා එතුමා මීට ටික වෙලාවකට ඉස්සෙල්ලා PCR පරීක්ෂණයකට නතු වුණා කියන එක. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා PCR පරීක්ෂණයකට නතු වෙන්නේ ඔහුට ඇයට යම් ආකාරයේ සැකයක් තියෙනවා නම් ඔහුට ඒ රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒ කියන තත්ත්වයක් උඩ දැන් ඉන්නකො අර තාත්තා කියලා තාත්තා කිව්ව වගේ දන්නේ නැනේ පාස්කු ප්‍රහාරි පල්ලියන්න එපා කිව්ව වගේ ඒක මේ අපිට අපි අමාරු වෙන්නේ පොඩ්ඩක් ඉන්න අපි ඔක්කොම මේ ගරු ඉතමත් ගෞරවයෙන් කරුකතාන මේ මේ සභාවේ
රීති ප්‍රශ්නේ ඉවර කරන්න
මේ 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 සභාවට ඔහු පැමිණියා මීට විනාඩි 20කට ඉස්සෙල්ලා ඔහු මෙතනට පැමිණියා
හරි
එතකොට ඔහුට සදාචාරාත්මක අයිතියක් තියෙනවා ඔහු PCR ටෙස්ට් එකක් කරා නම්
හරි
ඉන්න හුදකලාව PCR ටෙස්ට් එකක් කරා නම් මේ ඔක්කොටම ඔබතුමාට රකින්න කියන්නේ
හරි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි හේ ශාවිතානගේ මන්තිතුමාගේ ප්‍රශ්නේ අහන්න
පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු 80කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රශ්න ඇසීම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමක් කෙරුවොත් හොඳයි කියලා අපි ක්‍රමවේදයක් හැදුවා. නැත්තම් මේ ප්‍රශ්න අහනවා ඔබතුමාම කියනවා මේ සිල්ලර ප්‍රශ්න අහනවා කියලා. ඒකෙන්ද මේ නවක මන්ත්‍රීවරුන්ට යම්කිසි ක්‍රමවේදයක් හදලා දෙන්න නැත්තම් වැඩමුළුවක් කියලා මේ අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අහන ක්‍රමවේදය පිළිබඳ යම්කිසි වැඩමුළුවක් තිබ්බොත් හොඳයි කියලා මම යෝජනා කරනවා.
බොහොම සතුටි.
ඇතුමනි මේ දැන් මේ ന്യാයපත්‍රයේ අද ප්‍රශ්න ගැන දාලා තියෙන අපෙන් අහන ප්‍රශ්න ටික විතරයි. මීට පෙරත් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අහනවා අපි දැක්කා. ඒ අග්‍රාමාත්‍යවරයාගෙන් අහන ප්‍රශ්න ටික ന്യാයපත්‍රයේ තිබුණා. අද ന്യാයපත්‍රයේ ඒ ප්‍රශ්න ටික නැහැ. මොකක්ද දන්නේ වෙනස?
තිබුණා. ന്യാයපත්‍රයේ කවුදක් දාන්න තිබුණේ නැහැ. නෑ. නෑ මෙතුමාගේ ප්‍රශ්න ඔව් උද්දික පතිරණවන් තියෙනවා
එතුමාගෙන් අහන ප්‍රශ්න ආවේ නෑ කිසිම දවසක වෙන්නේ අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්න හතර දෙපැත්තෙම විප්සල මේ අර මේ බෝඩ් එකේ දානවා එතකොට අන්න ඒක වුණා නම් හරි එතකොට ගරු මන්ත්‍රීතුමාලා ලවා ගන්න පුළුවන් ඒ නිසා ඒක තමයි වෙන්න ඕනේ
හරි බොහොම ස්තුතියි අගමැතිතුමාගෙන් ජාතික වැදගත්කමකින් යුක්ත ප්‍රශ්න විතරක් අහන්නේ අගමැතිතුමාගෙන් හේෂා විතානගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට උත්තර දෙන්න අගමැතිතුමාට
පිළිතුර සේවාපියස කාර්යාලය නිල සෙවන කාර්යාලය නමින් සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහාම ඉදිකිරීමට සැලසුම් කර ඇත. ප්‍රශ්නාංක දෙක. 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා නිල සෙවන කාර්යාලය ඉදිකිරීමට ලැබී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 1989.5ක්. ත්‍රිවර්ෂයේ 2021 ඇස්තමේන්තු ගත ඉදිකිරීම් කටයුතු සඳහා අයවැයෙන් ඉල්ලුම් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 1672. ප්‍රශ්නාංක 3. එක් නිල සෙවන කාර්යාලයක් ඉදිකිරීම සඳහා මෙම ව්‍යාපෘති ආරම්භයේදී ඇස්තමේන්තු ගත මුදල වූයේ රුපියල් මිලියන 2. අතිගරු ජනාධිපතිතුමාගේ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව වර්තමාන නිල සෙවන කාර්යාලයක් සඳහා නිලධාරීන් 5 දෙනෙකුගේ සේවය දක්වා ඇති බැවින්ද ගොඩනැගිලි රේටයන් වෙනස් වීම හා ග්‍රාමීය හා නාගරික වශයෙන් ඉදිකිරීම් සැලසුම් වෙනස් වන බැවින්ද ඊට අනුරූපව කාර්යාල පාසුකම් සැලසීම උදෙසා යෝජිත නිලසෙවන ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළව මේ සදාන් රුපියල් මිලියන 2ක් වූ ඇස්තමේන්තුගත මුදල ඉදිරියේදී සංශෝධනය වීමට නියමිතය. ප්‍රශ්නාංක 4. මුදල් අමාත්‍යාංශය මගින් මේ සම්බන්ධයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම හෝ වෙන් කරනු ලබන ප්‍රමාණය පිළිබඳව නිශ්චිතවම සඳහන් කළ නොහැකි බැවින් සහ ප්‍රතිපාදන ලැබීමේ ප්‍රමාණය මත සියලු නිලසෙවන කාර්යාල ඉදිකර අවසන් කිරීමේ කාලය තීරණය වන බැවින් වැඩසටහන අවසන් කිරීමේදී දිනයක් නිශ්චිතව සඳහන් කළ නොහැක. ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, අපේ ගරු ඇමතුමාට පිළිතුර ලබා දීම සම්බන්ධව මගේ ප්‍රශ්නය, පළවෙනි අතුරු ප්‍රශ්නය, ග්‍රාම නිලධාරීන් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨ සේවයේ යෙදෙන නිලධාරීන්ට තමයි මේ සේවා පියස නැත්නම් නිල සේවන උතුමා කියන විදිහට මේ කාර්යාලය අවශ්‍ය වෙන්නේ. ලංකාව පුරාම අදටත් මේ අවශ්‍යතාවය සපුරන්න බැරි වෙච්ච ග්‍රාම නිලධාරී වසම් ඕනතරම් තියෙනවා. දැන් මේ වෙනකොට මම හිතන්නේ ශේෂ්ඨ නිලධාරීන් තව ප්‍රමාණයක් වැඩි වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද මම දැක්ක අද මාධ්‍ය වාර්තාවල ගරු කතානායකතුමනි, සමහර උපාධිධාරී රැකියා ලබා දීපු අපේ තරුණ තරුණියන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පෝලිමේ වාඩි වෙලා ඉන්නව, තවම උන්ට රැකියාවක් නැත්නම් වගකීමක් ලබා නොදීම හරහා අපි විශ්වාස කරනවා මොනවා හරි ශ්‍රේෂ්ඨ රැකියාවක් ලබා දෙයි. කාට හරි මේ නිලසෙවන නැත්තං සේවා පියස ඉදිකිරීම අවශ්‍ය වෙනවා ග්‍රාම නිලධාරීවරයාගේ ඉඳලා අනිත් නිලධාරීන්ට ඉන්න. මගේ පළවෙනි ප්‍රශ්නය, අද වෙනකොට මේ ආයතන එක එක තැන්වල තියෙන ග්‍රාම නිලධාරී වෙනම තැනක, සමුද්‍ර නිලධාරී වෙනම තැනක, සමහර තැන්වල විතර එකම තැනක තියෙන්නේ. මේ හරහා මට පළවෙනි ප්‍රශ්නේ මෙතන විශේෂයෙන් මම සඳහන් කරන්න කැමති ග්‍රාම නිලධාරීන් ගැන. ග්‍රාම නිලධාරීන් කියන්නේ මේ රටේ ඉතිහාසයේ පුරාවටම අපි විශ්වාස කරන විදිහට මොන ආණ්ඩුව ආවත් මධ්‍යස්ථව
ප්‍රශ්නේ කෙටියෙන් ඇහුවොත් හොඳයි.
මධ්‍යස්ථව වැඩ කරපු පිරිසක්. ඔව් ප්‍රශ්නේ අහනවා ගරු ඇමතුමනි, ග්‍රාම නිලධාරීන්ගේ සේවය අද කප්පාදු කරලා සමුර්ධ නිලධාරීන්ට දීලා, මොකද පහුගිය කාලේ කොරෝනා සඳහා අර දීමනාව ලබා දෙන එක ග්‍රාම නිලධාරීන්ව පැත්තකට දැම්ම. එතකොට ඔබතුමාලගේ රැකියාව වැඩසටහනේ ග්‍රාම නිලධාරීන්ගේ නිර්දේශයේ පැත්තකට දැම්මා. ග්‍රාම නිලධාරීන් කොන් කරලා ඒක වෙන වෘත්තිකයන්ට ලබා දීලා තියෙනවාද කියලා දැනගන්න කැමතියි.
පළමුවෙන්ම ග්‍රාම නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් අපි හදන්නට අනුමත වෙලා දැනට ඒක කරගෙන යනවා. ඊළඟට මේ කාර්යාලයක ග්‍රාම සේවා නිලධාරීතුමා, ආර්ථික සංවර්ධන නිලධාරීතුමා, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂි පර්යේෂණ නිෂ්පාදන නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී ස්ථාපිත කරන්න බලාපොරොත්තු වන, ඊට අමතරව ගම්වලින් ඉල්ලීමක් තියෙනවා තැපැල් කන්තෝරුවත්, ගමේ තියෙන තැපැල් කන්තෝරුවත් ඒ ස්ථානයේ තියන්න. මොකද මේ එන සේවාවන් ලබා ගන්න ගියාම මුද්දරයක් ඉල්ලුවාම එයා යන්න ඕනේ තව හැතක් මැක්ක ඇත. ඒ නිසා මේ සියලුම දේවල් සහ ඒ අයට රැස්වීම් ශාලාවක්, ඒ කියන්නේ 100ක් 150ක් විතර වාඩි වෙන්න හැක් එක හැඩයකට හදන්න බලාපොරොත්තු වෙනවා. ග්‍රාම සේවක වසම් 1422 ම හදනවා, දැනටත් හදලා තියෙනවා 2000ක් පමණ. ඉතින් මේක කරගෙන යනවා. 14022ක් තියෙනවා. ඒ හැම වසමකම හදනවා. දැනට හදපු ඒවත් තියෙනවා 2000ක් පමණ.
මගෙන් ඇහුවේ අර ග්‍රාම නිලධාරී සේවාව කප්පාදු වෙලා තියෙනවද කියන එක ගැන නිශ්චිත උත්තරයක්.
හුඟක් දෙයක් කතා කරගෙන ගියාම අහන්නේ මොකද්ද කියලා වාක් අතරේට තේරෙන්නේ නැහැ. පොඩි හිමීට ප්‍රශ්නය අහුවොත් හොඳට උත්තර දෙන්නේ නැහැ.
ප්‍රදේශයේ දැන් මොනහරි සහතිකයක් දීලා
ජනතිම කිසිම කප්පාදුවක් නැහැ. ග්‍රාම සේවා නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාවක් තිබුණා නේ. දැන් ඔය අවුරුදු 5ක් විතර හිටියානේ. දැන් ඒකත් හැදෙන. අනිත් නිලධාරීන්ට සමුර්ධියට තිබුණා, උපනිෂවරුන්ට තිබුණා. ඉතින් මේවා හදුවම එයාට තෘප්තිමත් සේවය කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ සෑම කෙනෙක්ම මුළු රටවැසියාම තෘප්තිමත්ව තබා ගැනීම. ඒ අනුව සියලු දේවල් කරමු.
හරි.
ඔයගේ යෝජනා තියෙනවා නම් අපි කමිටිය බාර ගන්න.
මගේ යෝජනාව තමයි ග්‍රාම නිලධාරීවරු එහෙම හැල්ලුවට ලක් කරන්න එපා. ඒක රටටම කරන අවමානයක්. එහෙනම් ග්‍රාම නිලධාරුන්ට පුළුවන් තැන සුදුසු තැන ලබා දෙන්න කියන ගෞරවණීය
ඉල්ලීමක්. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 2 චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
දෙවි ප්‍රශ්න අහන කරු කතා නායකතුමා.
ක්‍රීඩා කටයුතු මතු.
අද දෙයක් කලින් නගර කතා නායකතුමා. මතු කතා ඔයා ඉන්නක දෙන්න නැතු උන්කු අය ඔබතුමා ප්‍රශ්න අහන්නකො ප්‍රශ්නයක් වෙනද මේ මේ ඉල්ලීම් කරුව ඔබතුමාට ලිපියක් දාලා දෙනවා 2000
කට අවශ්‍ය ඔබතුමාගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ ඒක නෙමෙයි
ඔව් අර කතා නාගතුමනේ මේ 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 ප්‍රශ්නේ මෙතනට අදාළ නැහැ ඉතින් ඉන්න මම දැන් ඔබතුමා ප්‍රශ්නයක් විතර අහන්න එහෙම නැත්නම් අමාත්‍යාංශයට ලිඛිතව එවන්න එතකොට මම ලේකම්තුමාට ඔබතුමාට පිළිතුරක් එවන්න ඔමොද ඔබතුමා අදාළ වෙද්දි ඔබතුමා අහලා තියෙන ක්‍රිකට් සම්බන්ධයෙන් මහනුවර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඒකට මම සති දෙකකින් උත්තරයක් දෙන්නම් ඔබතුමාට පුළුවන් මේ ක්‍රීඩා පිටිනේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න ඒකට ඔබතුමා හරි ක්‍රමයට ප්‍රශ්න අහන්න එහෙම නැත්නම් අමාත්‍යාංශයට ලිඛිතව එවන්න මම ඒකට උත්තරයක් දෙන්නම්
හරි බොහොම සුයි බුද්ධිගපති නමතුමා
උත්තරයක් දෙන්නම්
මන්තිතුමා වනජීවී හා වන සංරක්ෂණ මන්තුමාගේ සිංහල
කරු කතානායකතුමනි
ඔව් හර්ෂන් රාජකරණ මන්තුමා
කරු කතානායකතුමනි ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට අද මේ වෙලා තියෙන මේ කොරෝනා වසංගතය පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා අපේ ප්‍රදේශයේ අගමැතිතුමනි දැන් සෙනසුරාදා හවස මේ කොවිඩ් පේෂන්ට් පොසිටිව් වෙලා තියෙන්නේ ඒක දවස් දෙකක් යනකොට පොසිටිව් 100 පන්නලා තියෙනවා ඊයේ වෙනකොට 853ක් වෙලා තියෙනවා අද මේ වෙනකොටත් පොසිටිව් පේෂන්ට්ලා මම මේ ප්‍රදේශයේ MOH වෛද්‍යවරුන් එක්ක කතා කරනකොට දැන් අපේ ඊයේ දිනේදී අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ පූගඩ මේ වගේ පොලිස් වසම් වලට ඇඳිරි නීතිය දානවා කියලා ප්‍රවෘත්තියක් ගියා. එතකොට ඒ අපි පොලිසි වලට ඒ කතා කරාම ඒ පොලිසි වලින් කිව්ව නෑ එහෙම දෙයක් නෑ කියලා. මේ මේ මාධ්‍ය වලින්ුත් ගියා. ඊට පස්සේ ඒක අද උදේ 6ට විතර ආපහු ඇඳිරි නීතිය දාලා කියලා අපි ආයි දැනුවත් කරා. ඒ වගේම දැන් තාම ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම වගේ ප්‍රදේශවලට ඇඳිරි නීතිය දාලා නැහැ. කැලණිය දාලත් නැහැ. ගරු කතානායකතුමනි මේ ප්‍රමාදය නිසා දැන් සෙනසුරාදා වෙච්ච දේ මේ වෙනකොට 1000කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා. තාම ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය සම්පූර්ණ වශයෙන් දාපු නැති ප්‍රමාදය නිසා දැන් මේ වෙනකොටත් මිනිස්සු එහාට මෙහාට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යනවා ඒක තව මේක භයානක තත්වයකට යන්නේ ඉතින් මට තේරෙන්නේ නැහැ ඇයි ගම්පහ දිස්ත්‍රික්කයටවත් මේ ඇඳිරි නීතිය දාලා මේක පාලනය කිරීමක් කරන්න උත්සාහයක් ගන්න නැත්තේ මොකද අද අපිට හොඳට තේරෙනවා මේක පොඩි ළමෙක්ට උනත් තේරෙනවා
හරි භූමිසුති
මේකේ ඇති වෙලා තියෙන භයානක තත්ත්වය
භූමිසුති ඔව් දලුවත්වන්තුමා
ගරු කතානායකතුමනි දැන් එතුමා මතු කරපු කාර්ය සම්බන්ධිත කාරණයක් තමයි හරි ඉතින් බාධා කරන්න එපා what is this no I didn't disturb you I didn't disturb you what is this ගරු කතානායකතුමනි දැන් ගරු කතානායකතුමනි මේ ගරු සභාවේ no I didn't bother you ගරු කතානායකතුමනි දැන් මේ ගරු සභාවට මේ කියන தত্ত্বය ඇත්තටම හැමතැනම තියෙනවා දැන් අපිට තියෙන ගැටලුව මේ ගරු සභාවට හරින් ප්‍රනාන්දු මහත්මයාත් මේ විදිහටම ඇවිල්ලා එතුමාගේ PCR ටෙස්ට් එක අපිට දැනුවත් කරන්න
හරි භූමි ස්තුති
භූමි ස්තුති PCR ටෙස්ට්
ඔව් ඉන්න ඔව්
ගරු කතානායකතුමනි ඒ පිළිබඳ මම පැහැදිලි කිරීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යතුමිය සභාවේ නැති නිසා ගරු මන්ත්‍රීතුමනි ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඇත්තටම පහුගිය දින කීපෙදීම සවස් වරුවේ සාකච්ඡා තිබුණා මොන විදිහටද ඒක කරන්න ඕන කියලා විශේෂයෙන්ම ඒ පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධානියා සහ අනිකුත් නිලධාරීන් වෙන්වෙන් වශයෙන් සාකච්ඡා කරා. ඔවුන්ගේ නිර්දේශ විශේෂයෙන්ම ආරක්ෂක අංශවල සහ සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත තමයි මේ තීරණ ගනු ලැබුවේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ඇඳිරි නීතිය පැනවීම පිළිබඳ වැරදි ප්‍රචාර ගොඩක් ගියා. ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය පවා යොදාගෙන බොරුවට ව්‍යාජ විදියට සකස් කරපුවා, ඇඳිරි නීතිය පැනවුවා කියලා විවිධ තැන්වලදී ප්‍රකාශපත් වුණා. ඒක නිසා ජනතාව නොමග යන්න ඒක හේතුවක් වුණා. හැබැයි අපි විශේෂ වශයෙන්ම සඳහන් කරනවා, ගම්පහ දිස්ත්‍රික්කයේ තුල අතිවිශාල පිරිසක් සේවය දෙනවා. හදිසියේ ඇඳිරි නීතිය පැනවුවා නම් මේක සමහර වෙලාවට මේ தත්ත්වය අපිට යම් යම් අංශවකින් පාලනය කරන්නත් බෑ. ඒක නිසා තමයි ක්‍රමානුකූලව අධිරෙන් අධිර පොලිස් කොට්ටාසෙන් කොට්ටාසයට ඇඳිරි නීතිය පැනවුවේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල නිර්දේශ මත. ඒ වගේම ගරු කථානායකතුමනි මෙතනදි කිව්වා PCR පරීක්ෂණ අඩු වෙලා තියෙනවා කියලා. ඒක කිසිසේත්ම නිවැරදි නැහැ. රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය මැදිහත් වීමෙන් PCR පරීක්ෂණ කරන්න පුළුවන් හැකි උපරිම මට්ටමෙම සිදු කරනවා. මේ අවස්ථාවේදීත් මේ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ නිර්දේශ කරනවා නම් ඇඳිරි නීතිය පනවන්න ඕන කියලා ඒ අවස්ථාව ලබා දෙනවා කථානායකතුමනි. ඒක සමාජ මාධ්‍ය වලින් ඉල්ලූ පළියට ඇඳිරි නීතිය පනවන්න බෑ රටේ.
හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔව්.
ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවට එනකොට ඇඳුම් අඳින සම්ප්‍රදායක් තියෙනවා. පාර්ලිමේන්තුව ආදර්ශවත් තැනක් කරනවා. එතුමා මේ බොත්තමක් දාන්න නැතුව කතා කරන මේ සජීවීව යනවා. මේ නිකන් මේක කෝලම් අඩුවක් කරනවා එතුමා.
එතුමා හරි 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 හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා. ඕ ඒකම හරි හරි බොත්තන් කතාව තනින් ඉවරයි. හරි 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 බොත්තන් කතාව එතනින් නතර කරන්න. හර්ෂණ රාජකරුණ මන්ත්‍රීවා. හරි භූමි සුදී මේ බුද්ධික පතින මන්ත්‍රීවාගේ ප්‍රශ්නය අහන්න.
මං අහනවා ගරු කතා නැහැ.
වනජීවී අමතුමා උත්තර දෙන්න.
මේ කොරෝනා සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්නයක් ගරු කථානායකතුමනි. අද මගේ තාත්තාගේ දානෙට මම යන ගමන් දැන් මෙතුම මට නිවුස් එකකින් ආරංචියක් ආවා. මෙතුමා මගේ නම ප්‍රකාශ කරලා කියලා දෙනවා මම මේ PCR පරීක්ෂණයක් කරා. ඒ සම්බන්ධයෙන් ඇයි මම පාර්ලිමේන්තුව ආවේ කියලා මම ඔබතුමාට කියන්නට ඕනේ කියලා කථානායකතුමනි. ලංකාවේ කෝවිඩ් සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ කරන සම්බන්ධයෙන් අපිට සතුටක් නැහැ. ඒ 900 ගන්න ඊය කරලා තියෙන්නේ. මේ වෙනකොට කඳාන ජායල සියලු පොලිසි වසම් වලට ඇඳිරි නීතිය දාලා මහජන නියෝජිතයෙක් හැටියට තමන්ගේ වගකීම නෝ මට උණක් එම්බිසාවක් නැහැ. ඕන්න පරිසෙල්ලම රිපෝට් එකක් එතුමාට අරින්න. හැබැයි ආණ්ඩුව කියන හැමෝටම පුළුවන් නම් පරීක්ෂණය කරන්න කියලා ආණ්ඩුව එමුතුරේ කරන්නේ නැති එකක් අපි කරලා මිනිසුන්ට කෝ බය නැතුව කරන්න රිදෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ වගේ මෝඩ ගොන් කතා කියන ආණ්ඩුවක් ගැන වගකීමක් විරහිත ආණ්ඩුවක් ගැන කනගාටු වෙනවා. ගරු කථානායකතුමනි, පෞද්ගලික රෝහල්වල මේ පරීක්ෂණේ කරනවා. ඒ නිසා මේක දන්නේ නැහැ ලංකාවේ මිනිසු ගොඩක්. ගොඩක් මිනිසු රජයේ ස්පිරිතාලවල කන්නේ නැහැ, ලංකා හොස්පිටල් එකේ කරනවා. ගෙදරට නිවසට අවිල්ල කරනවා. ඉතින් රුපියල් 12000යි ගන්න. ඉතින් රුපියල් 6000ක් වැඩිපුර කට්ටියක් කරනවා නම් තනියෙන් ගිහලා ගෙදර කරනවා නම් රුපියල් 12000ක් හරි 14000ක් හරි. ඉතින් මම ඉල්ලීමක් කරනවා 225ම මහජන නියෝජිතය හැටියට මෙතුමා මේ චෝදනා කරන වල අවධානම හොඳයි, අවධානමට වඩා සූදානම හොඳයි. මොකද අපි යන්නේ මහජනයා ගාවට, මිනිස්සු ගාවට. ගරු කථානායකතුමනි, ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා 224ම පරීක්ෂණයක් කරන්න.
හරි හරි බොහොම ස්තුතියි.